ප්‍රසන්න ගුණසේන නියෝජ්‍යමතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තිබෙනවා.
චුති මුලසදන රුඩ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, අද වැදගත් 52ක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන දවස. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම දල වශයෙන් දිනකට මේ මාර්ග අනතුරු නිසා මරණ 6-7ක් වගේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. අපි ගත්තොත් එහෙම වාර්ෂිකව ගත්තොත් එහෙම මරණ 2500ක් 3000ක් වගේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා මේ රිය අනතුරු නිසා. ඒ වගේම මේ මරණ පැත්තකින් තිබ්බත් අපිට මේ මාර්ග අනතුරු නිසා සිද්ධ වෙන ජීවිත හානි පැත්තකින් තිබ්බත් වෙන ඩැමේජස් රෝගාතුර වීම ආබාධ වීම ගත්තොත් එහෙම දල වශයෙන් වර්ෂයකට 25000ක් වගේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. කනගාටුවට කරුණ නම් මේ හැම ආබාධයට ලක්වීමක්ම මේ හැම මරණයක්ම අපට පොඩි පොඩි දේවල් වලින් වළක්වා ගත හැකිව තිබෙන මරණ සහ ආබාධයට ලක්වීම. ඒ නිසා අමාත්‍යාංශයේ විදියට ඇමතිතුමාගේ නිර්දේශය ඇතිව ඩිරෙක්ෂන් එක ඇතිව අපි මේ 52 මෙච්චර කාලයක් සම්මත නොවී තිබ්බ, මෙච්චර කාලයක් අවධානය යොමු වෙලා නොතිබිච්ච තැනක් ඒ ශේෂ්ත්‍රය ගැන අවධානය යොමු කරලා මේ 52 අද සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙනවා. එතකොට මේ හරහා මේ පිළිබඳ සාකච්ඡාව මතුවෙනකොට වැඩිහරයක්ම ඇත්තරම 52 ගැන මුල් පැය කීපය තුළ කතා වුණාට වැඩිහරයක්ම සාකච්ඡාවට ලක්ුණේ අමාත්‍යාංශය හරහා ඉදිරියට ක්‍රියාත්මක කිරීම නියමිත දැවැන්ත ව්‍යාපෘති ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ දොස් වගේයක් විවේචනයට ලක් වුණා. ඒ වගේම ඊට පරිබාහිරව යම්කිසි විවේචන විශාල ප්‍රමාණයක් මේ සභාවේ සාකච්ඡාවට ලක් වුණා. ඉතින් මගේ වගකීම තමයි පිළිතුරු කතාව තුළ මේ 52 වගකීම ගැන මුල් පැය කීපය තුළ කතා කරා වගේම මේ අනිත් පස්සෙන් නැගිච්ච චෝදනා වලට පිළිතුරු දීමෙන් කතාව සම්පූර්ණ කරගන්න. අපි ගත්තොත් එහෙම සභාපතිතුමනි, ඉදිරි වර්ෂ 3 ඇතුළත අපි දැනට පටන්ගෙන තියෙනවා දැවැන්ත ප්‍රාග්ධන මුදල් ප්‍රමාණයක් වැය කරලා ප්‍රවාහන මාමාර්ග නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීම නියමිතයි සමාරයව පටන්ගෙන තියෙනවා. ඒතර මේ වැඩි ව්‍යාපෘති ප්‍රමාණයක් අපි කවදාවත් නැති විදිහට ලංකාවේ මුදල් වලින් රුපියල් වලින් ලංකාවේ කොන්ත්‍රාත් කරුවන් ලවා ඉදිකිරීම පටන්ගෙන තියෙනවා. මේ පිළිබඳ විවේචන විශාල ප්‍රමාණයක් ආවා. කොහෙන්ද මේ මුදල් ආවේ? මුල්ගල් තිබීම විතරක්ද? මේ පළවෙන මුල්ගල්ද? එහෙම චෝදනාව. හැබැයි අපි කෙසේද මේක කරේ කියන එක අපිට අධ්‍යයනය කරගන්න පුළුවන්. 2025 අවුරුද්දක් තියෙනවා අපිට. අපි කොහොමද රාජ්‍ය මුල්ල කළමනාකරණය කරේ? මේ ඉතුරු කරගත්ත මුදල් කෙසේද ප්‍රාග්ධන වියදම් විදියට මේ දැවැන්ත ව්‍යාපෘති සඳහා යොමු කරේ කියන එක පිළිබඳ ජල අවබෝධයක් හදාගත්තොත්. ගරු සභාපතිතුමනි, 2025 අවුරුද්ද අපි ඉවර කරනවා ලංකා ඉතිහාසයේ මෑත ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම ලබාගත් අවුරුද්ද විදියට. ඒ වගේම අපි දන්නවා හැම වෙලේම අයවැය ලේඛනය අවුරුද්ද අන්තිමේ ඉදිරිපත් වෙනකොට අයවැය ලේඛනයේ ලොකු පරතරයක් තියෙනවා. ආදායම අඩුයි, වියදම ගොඩක් වැඩි. වියදම් වැඩි, ආදායම අඩුයි. අපිට පුළුවන් වුණා 2025 අවුරුද්ද ඉවර වෙනකොට ආදායම් වියදම් අතර පරතරය 1956න් පස්සේ අඩුම අගය ජනදේශීය නිෂ්පාදනය 2.3ක් 2.3ක් 1956න් පස්සේ වාර්තා වෙච්ච අඩුම ආදායම් වියදම් පරතරය ඇතිව ඉවර කරන්න. ඉතින් අපිට මුදල් තියෙනවා යම්කිසි රුපියල් ප්‍රමාණයක් ඉතිරිලා තියෙනවා. හැබැයි දැන් අපි ඒක සෑහෙන කාලයක් අපි කිව්වා. ඒක කියලා විතරක් හරියන්නේ නැහැ. අපිට තියෙන අභියෝගයක් 2025 අවුරුද්ද අපි සාර්ථක කරගත්තේ යම්සේද ඊට වඩා වැඩි සාර්ථකත්වයක් මේ අවුරුද්ද තුල ඇති කරගන්න. කොහොමද අපි කරලා තියෙන්නේ? මාස 6ක් තියෙනවා දැන් අපිට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ගිය අවුරුද්දේ මාස 6ත් එක්ක සංසන්දනය කරලා. ගිය අවුරුද්දේ මාස 6ේ තිබ්බට වඩා අපි දල වශයෙන් රාජ්‍ය ආදායම් සහ ප්‍රධාන වැඩි කරගෙන තියෙනවා 127%කට වැඩි ප්‍රමාණයක. ඒත් එක්කම රාජ්‍ය වියදම සහ සුද්ධ ණය දීම වැඩි වෙලා තියෙන්නේ 7.5% වගේ ප්‍රමාණයක්. ඒතර පැහැදිලි වෙනවා ගිය අවුරුද්ද සාපේක්ෂව මේ අවුරුද්දේ වැඩි ප්‍රමාණයක් ආදායම් උත්පාදනය වෙලා තියෙනවා කියලා. මොකද ඉලක්කමක් වශයෙන් ගත්තොත් මෑත ඉතිහාසයේ සාර්ථකම වෙච්ච 2025 වර්ෂයේ පළවෙනි මාස 6 තුල ජනවාරි සිට ජූනි දක්වා අපිට තිබ්බේ පාඩුවක් රුපියල් බිලියන 405.6ක පාඩුවක්. වියදම් වැඩි, ආදායම අඩුයි. හැබැයි මේ අවුරුද්දේ පළවෙනි මාස 6 වෙනකොට ඒ පාඩුව අතිරික්තයක් බවට පරිවර්තන වෙනවා ගරු සභාපතිතුමනි, රුපියල් බිලියන 9.5ක අතිරික්තයක්. ඉතිහාසෙම වෙලා නැහැ මේ රාජ්‍ය මුල්ල කළමනාකරණය. අපි දන්නවා මේ කතාන්දර ගේන්න පුළුවන් ප්‍රාග්ධන වියදම් වෙලා නැහැ පළවෙනි කාර්තුව තුල, ඒ නිසා වෙන්නේ කියලා. හැබැයි අපි දන්න ඕනම ප්‍රොජෙක්ට් එකක් පළවෙනි මාස 6 තුල අපි ප්‍රසම්පාදනය කටයුතු නිරත වෙනවා. ඒතර මුදල් වෙන් කරන්නේ ඉදිරි මාස ටික ඇතුළත. ඇතුලේ අන්තිම මාසය තමයි වැඩි ප්‍රගතියක් අත්තර දෙන්නේ. ඉතින් මේ සාධනීය කාරණා නෙවෙයි සාධනීය තර්ක නෙවෙයි අපි ඒක ඉලක්කම් සහිතව පෙන්වලා තියෙනවා රාජ්‍ය මුදල් කළමනාකරණය තුළ කෙසේද ලංකාවේ රුපියල් ආර්ථිකය ගොඩ නගාගන්නේ ඒ ගොඩ නගාගන්න රුපියල් ආර්ථිකය තුළ ඒ මුදල් ප්‍රාග්ධන වියදම් වශයෙන් බිමට වෙන් කරන්නේ කොහොමද කියන අපි පැහැදිලි කරලා කියලා තියෙනවා. ඒත් එකම ගරු සභාපතිතුමනි අපි ගත්තොත් එහෙම මේ දැවැන්ත ආර්ථිකය විතරක් නෙවෙයි අපි ගත්තොත් පොඩි පොඩි ආයතනත් අපි ප්‍රොෆිට් ලබා ගන්න තත්ත්වෙටපත් කරලා තියෙනවා. ලංගම ගත්තොත් කොච්චර චෝදනා තියෙනවද පාඩු ලබන ආයතනයක් කියලා. මාස 3කට කලින් ඩිපෝ 107ක් තියෙනවා ලංකාව පුරා විහිදිලා ප්‍රාදේශික 12ක් තුල. ඒ ඩිපෝ 107න් 63ක් තමන්ගේ වැටුප ගෙවා ගැනීමට නොහැකි නාරායන් පිටින් ප්‍රධාන කාර්යාලයේ මුදල් දෙන්න ඕනේ 63කට ඩිපෝ මාස 3කට කලින්. හැබැයි මාස 2ක් වෙනකොට අපි ඒක 13කට බස්සනවා. මේ මාසේ වෙනකොට මාස 7 ඩිපෝ 4කට විතරයි අපි මුදල් දෙන්න ඕනේ පරිණඩි ගෙවා ගන්න. අනිත් ඔක්කොම ප්‍රොෆිට් ඔක්කොම ලාභයි. අපි පොඩි පොඩි ආයතන බව උඩට දඟල දෙනවා. මේක අද මට කිව්වේ ප්‍රධාන විධායක නිලධාරික S2ගේ කඳුළු පුරවාගෙන මේ කොරිඩෝ ගැන කොට ඇඉන්න මම හිත චේම්බර් එකේ. අපි පොඩි පොඩි ආයතනත් ගොඩ දාලා තියෙනවා. පොඩි පොඩි ආයතන ඩිපෝ 4යි පාඩු ලබන්න. අද වෙනකොට මේ මාසේ වෙනකොට මේක තමයි අපි කල්පනා කරේ. දැන් කොච්චර චෝදනාද මෙට්‍රෝ එකට. මෙට්‍රෝ එකට අපිට කියන මෙට්‍රෝ පාඩුයි කියලා. මෙට්‍රෝ මේ වෙනකොටත් ලාභයි. මෙන්නල් ලාභ ලබනවා. ඒක ඊට වඩා ලාභ ලබන්න බුණා. හැබැයි අපි ඒක සූක්ෂමව අරගෙන යන්නේ. මේක ළමෙක් හදනවා වගේ එක පාට හැම බස් ස්ටෝට් එකම නවත්තලා හැම බස් බේකම නවත්තලා ඕවර්ලෝඩ් කරගෙන මේක අනා ගන්නවා. මේක අපි සූක්ෂම කරගෙන යන්නේ. දැනුත් මේක ලාභ ලබනවා. තව චෝදනාවක් තියෙනවා මෙට්‍රෝ බස් ආනයන සම්බන්ධයෙන් පළවෙනි බස් රථ 10 ආනයනය සහ ඊට පසු ආනයනය කරපු බස් රථ 100 සම්බන්ධයෙන් මුදල් වල වටිනාකමේ වෙනසක් තියෙනවා කියලා. මේකදී එළියෙන් අර එකෙක් පාත් එකෙක් තාරාවෙක් වගේ එළියෙන් බලපු ගමන් පේන්න තෝරා ගන්න අමාරුයි. පොඩක් මොලේ කල්පනා කරන්න ඕනේ. ටොයෝටා කාර් එකක් වුණා කාර්කේ එකම වර්ගයේ වුණත් ඔප්ෂන් වෙනස් වෙනකොට ගාන වෙනස් වෙනවා. මේකත් එහෙම තමයි ගරු සභාපතිතුමනි. එතකොට මේකේ ඉලක්ක මුත් එක පොඩ්ඩක් කියන්න ඕනේ නැත්නම් මේක අනා ගන්න නිසා. අපි ගත්තොත් පළවෙනි බස් රථ 10. අපි ආනයනය කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ. මේක ආනයනය කරන්නේ මේ වර්ගයේ මොඩල් එක ඇවිල්ලා BJ 63 29. බස් රථ 100 මොඩල් එකේ තමයි BJ 63 23 මොඩල් එක වෙනස්. ඊළඟට බිඩින් ඩේට් එක ඇවිල්ලා 2025 7 මාසේ 23 තමයි බස් රථ 10. බස් රථ 100 තමයි 2025 10යි 17. මම දිනේ කිව්වේ එතකොට ඩොලරේ යගේ වෙනස්. 10 ආනයනය කරනකොට මම කියපු දවසේ ඩොලරේ යගේ ඩොලරේ රුපියල් සාපේක්ෂව ඩොලරේ 305.51යි. බස් රථ 100 ආනයනය කරනකොට ඩොලරේට සාපේක්ෂව රුපියල් සාපේක්ෂව ඩොලරේ යගේ 306.76යි. එතකොට තේරෙනවා ගණන් හදනකොට ඕන පොඩි හරි විඤ්ඤාණයක් තියෙන මිනිසෙකුට තේරෙනවා මේ දෙකේ ගණන් වෙනස් වෙනවා කියලා. ඊළඟ තමයි ඩිජිටල් සිස්ටම් එක. පළවෙනි 10 තිබ්බේ නැහැ. මේකේ ෆුල් පැකේජ් එක තියෙනවා. අලුත් 100. ඊළඟට ක්‍රෙඩිට් පීරියඩ් එක තිබ්බේ නැහැ. මේක මාසයක් තියෙනවා. පර්ෆෝමන්ස් සිකියුරිටි එක. පළවෙනි බස් 10 දින 365යි. බස් 100 1020යි දින. ඊළඟට ඉන්ටර්නල් ට්‍රේනින් පීරියඩ් එක තිබ්බේ නැහැ පළවෙනි බස් 10 ගන්නකොට. මේකේ ට්‍රේනින් පීරියඩ් එක දෙනවා දවස් 7ක්. ටෙක්නීෂියන්ලා 10කට. ඊළඟට අලුත් බස් 100 ඇල්කොහොල් සෙන්සර් එක තියෙනවා. සීට් ගාන වෙනස්. මේක එලියෙන් බල්ලා කියන්න බෑ කරු සභාපතිතුමනි. නිකන් ගොන් කතා කියන්න එපා මේ අලුත් ප්‍රොජෙක්ට් එකක් ගේනකොට. ඉතින් ඒක ඔක්කොම බස් තමයි. හැබැයි බස් වෙනස්. තකරම් බස් තියෙනවා, ලොඩිජස් තියෙනවා, එක එකව වෙනස්. මේකෝනේ තියෙන්නේ බස් විතරයි. නම විතරයි, අකුරු තුනයි දාන්නේ. ඉතින් එහෙම ඊට වඩා ගොඩාක් තියෙනවා ලිස්ට් එකක් වෙනස්. ඒතර ඒක ගණන් වෙනස් වෙනවා. ඒ තමයි සරල කාරණේ. ඊළඟට ගත්තා අපේ කවුද දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විවසායකෙක් විදිහට තමයි එළියට එන්නේ. 2029 තෙරපුම් ජනාධිපති වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මොකද්ද කියන්නේ? විවසායකෙක් කියලා අහනවා නම් මේක ව්‍යාපෘති පටන්ගෙන යනවා. හැබැයි මේකෙන් පාරවල් හදනකොට හයිවේ හදනකොට 90%ක් යනවා ඩොලර් කම්පොනන්ට් එකක්. මඟුල අපේ ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි විදුලි ඉලෙක්ට්‍රිකේෂන් ප්‍රොජෙක්ට් එක. විදුලි දුම්රියකරණය විදුලිකරණය ලක්වන ප්‍රොජෙක්ට් එක. අපි ලබන අවුරුද්දේ පටන් ගන්නවා. දළ වශයෙන් රුපියල් බිලියන 600ක් විතර ඇස්තමේන්තු ගත මුදල. ඕක තමයි වැඩි හරියක් ඩොලර් කම්පොනන්ට් එක එළියට යන්නේ. දළ වශයෙන් සිග්නලින් එක සහ අලුත් කෝච්චි ගෙනෙන ඩොලර් ප්‍රමාණයක් එළියට යනවා. ඒ ප්‍රමාණය 3/2 බිලියන 600ක් නම් 3/2 කියන්නේ බිලියන 400ක් එළියට යනවා. ඒක පාරවල් හදනකොට ගේන්නේ තාර සහ පොඩි දේවල් ටිකක් විතරයි කම්පොනන්ට් එකක් විදිහට එළියට යන්නේ. 90% එළියට යන්නේ නැහැ. අනිත් එක අපි ඩොලර් ආර්ථිකය කොහොමද ස්ථාවර කරගත්තේ කියලා ගත්තොත් එහෙම. අපිට ඩොලරුත් තියෙනවා. අපි ගත්තොත් එහෙම ගරු සභාපතිතුමනි අපිට ලංකාවේ ඇතුළේ ඩොලර් එන ප්‍රධාන මාර්ග හතරක් තියෙනවා. පළවෙනි එක ගත්ත සංචාර කර්මාන්තය. ගිය අවුරුද්ද 2025 අවුරුද්ද ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක ප්‍රමාණයක් ආපු අවුරුද්ද. ආදායම වැඩිම ආපු අවුරුද්ද ඩොලර් බිලියන 3.2 2.5 ඉතිහාසයේ වැඩිම සංචාරක ආපු අවුරුද්ද අපි දන්නවා අපි ඉරාන යුද්ධේ පටන් ගන්නවා පෙබරවාරි 28 වෙනිදා ඉතින් ඕන එක්කෙනෙකුට තේරෙනවා මිඩල් ඊස්ට් ඉඳලා මැද පෙරදිග ඉඳලා සංචාරකයෝ ලංකාවට ආවේ නැතුණාට වැඩි වශයෙන් ගුවන් යාන ඔපරේට් වෙන්නේ ඩුබායි කටාර් දෝහා ඔය වගේ එයාපෝට් ආශ්‍රිතව. එතකොට ඒවියේෂන් ශාස්ත්‍රයේ යම් කිසි අර්බුදයකට ලක් වෙනවා ගුවන් යානයේ ප්‍රමාණය අඩු වෙනවා සංචාරකයන්ගේ මූවමන්ට් එක අඩු වෙනවා. ඒ නිසා සංචාරකයන් වල ප්‍රමාණය අඩු වෙනවා. මේ ප්‍රමාණය 2025 අවුරුද්දේ අපි වාර්තාගතව තිබ්බට ජනවාරි සහ පෙබරවාරි මාස දෙක සංසන්දනය කරොත් 2025 හේ අවුරුද්දේ සහ 2020 අවුරුද්දේ 26 අවුරුද්දේ අපි වැඩි. බැදිනම් වැඩි. හැබැයි යුද්ධ පටන් ගත්තට පස්සේ මේක අඩු වෙනවා. සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙනවා 2%කින් ගිය අවුරුද්දට සාපේක්ෂව. ඒත් එක්කම සංචාරක ආදායම අඩු වෙනවා ගරු සභාපතිතුමනි දල වශයෙන් ඩොලර් මිලියන 300කින් විතර පළවෙනි මාස 7 අගෝස්තු 8 ජනවාරි ඉඳලා අගෝස්තු දක්වා විතර සංසන්දනය කරොත් එන්නේ ගිය අවුරුද්දේ 2031 ඩොලර් මිලියන මේ අවුරුද්දේ 1796යි සාමාන්‍ය ඩොලර් මිලියන 250ක විතර අපිට අඩුවක් තියෙනවා ඒක පිළිගත යුතුයි සාධනීය ජස්ටිෆයබල් අන්ඩර්ස්ටෑන්ඩබල් ඕන කෙනෙකුට තේරෙනවා මේ යුද්ධෙත් එක්ක මොකද වෙන්නේ කියලා හැබැයි ඒක විතරක් නෙවෙයි අපිට තියෙන තව කාරණා ඩොලර් ආටිය උපය ගන්න ඊළඟ එක ෆොරින් රෙමිටස් විදේශ ප්‍රේෂණ 2025 අවුරුද්දේ තමයි අපිට වැඩිම විදේශ ප්‍රේෂණ ආවේ ලංකාව ඉතිහාසයේ ඩොලර් බිලියන 8.1යි දැන් අපි ඒක කිය කියා ඉඳලා හරියන්නේ අපි බලන්න ඕනේ ගිය අවුරුද්දේ වඩා මේ අවුරුද්දේ කොච්චර රුපියල් ගත හැකිද රුපියල් ගත්තද කියන එක පළවෙනි මාස 7 ඉවර වෙනකොට ගිය අවුරුද්දේ සභාපතිතුමනි පළවෙනි මාස 7 අපි රෙකෝඩ් තිබ්බ අවුරුද්දේ විදේශ ප්‍රේෂණ ආවේ ඩොලර් බිලියන 4.4යි මේ අවුරුද්දේ පළවෙනි මාස 7 ඩොලර් බිලියන 5.3යි ඒ කියන්නේ ඩොලර් බිලියන 900ක් විතර ඩොලර් මිලියන 900ක් විතර ගිය අවුරුද්දේ රෙකෝඩ් තිබ්බ අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැඩි ඉතින් සංචාර කර්මාන්තයෙන් අඩු වෙච්ච එකකින් අඩු වෙච්ච එක අපි අනිත් අන්තයේ සපුරාගෙන ඉවරයි අපි හිතනවා මේ අවුරුද්දන් තියෙන ඩොලර් බිලියන 9 පැනලා යන්න පුළුවන් ඒ කියලා ආර්ථිකයකට විදේශ ප්‍රේෂණ ප්‍රමාණයකට ඩොලර් බිලියන 9කට වඩා ඒ මොකද්ද අපි ඩොලර් ස්ථාවර තියලා තියෙනවා ලෝක යුද්ධයක් තියෙද්දි ඩොලර් ස්ථාවර තියෙන නිසා පිටරට ඉන්න මිනිස්සුයා ලංකාවට එවනවා සල්ලි අවුලක් නැති නිසා කලින් එවුවේ නැහැ ඊළඟේ මොකද්ද එක්ස්පෝට් ඉන්කම් එක පිටරට බාණ්ඩ හා සේවා යවලා ලංකාවට එන මුදල් 2025 අවුරුද්ද තමයි ඉතිහාසෙම වැඩිම ඩොලර් බිලියන 17.25යි දැන් අපි ඒක කිය කිය ඇඳලා හරියන්නේ නැහැ අපි බලමු ගිය අවුරුද්දේ පළවෙනි මාස 7 කොහමද මේ අවුරුද්දේ පළවෙනි මාස 7 කොහමද කියලා ගිය අවුරුද්දේ පළවෙනි මාස 7 ආවට වඩා ඩොලර් බිලියන 8.1 ආවේ
කරු එමෙතුමනි විනාඩි 2ක කාලයක් තිබෙනවා
දෙක නම් අද මේ වගේ මේ ගිය අවුරුද්දේ පළවෙනි මාස 2 ආවේ ඩොලර් බිලියන 8.1 මේ අවුරුද්දේ පළවෙනි මාස 7 වෙනකොට ඩොලර් බිලියන 10.4ක් එනවා ඒ කියන්නේ 105.5කට වඩා වැඩි වෙලා ඒතර තේරෙනවා දල වශයෙන් අපේ ඩොලර් ආර්ථික ස්ථවර වෙලා තියෙනවා කියන එක මේ කරන්නේ වෙන මොකුත් නෙවෙයි ලෝක යුද්ධයක් තියෙද්දි පෙබරවාරි 28 වෙනිදා ඉරානයට ගහද්දි කොච්චර තෙරපුමක් තියෙනවද කියනවා ඩොලරේ කෙරේ 2025 අවුරුද්දේ අපිට තෙල් අපනානේ සදා ගිය වියදම ගත්තොත් එම් අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 355ක් යනවා රටින් පිටට තෙල් ගේන්න 2025 අප්‍රේල් 2026 අප්‍රේල් වෙනකොට 866ක් 25 අප්‍රේල් 355යි 26 අප්‍රේල් 866යි මැයි ගත්තොත් 256යි 25 අවුරුද්දේ මේ අවුරුද්දේ 536යි සම්පූර්ණ අවුරුද්දටම 2025 අවුරුද්දටම ගරු සභාපතිතුමනි ලංකාවට තෙල් ගේන්න රටෙන් එළියට ගියේ ඩොලර් මිලියන 4048යි හැබැයි මේ අවුරුද්දේ පළවෙනි මාස 6 විතරක් 3168ක් යනවා එච්චර තෙරපුමක් තියෙනවා ඩොලරේ කෙරේ ඒ තියෙද්දිත් ඔයගොල්ලෝ මතක ඇති 2022 අප්‍රේල් 8 යනවා පත්‍රවල හෙඩ්ලයින් එක මොකද්ද ඉන්දියාවේ යාචකයෝ ඩොලර් එකතු කරනවා ලංකාවට එවන්න බංග්ලාදේශයෙන් රුපියල් ඩොලර් මිලියන 200ක කරන්සි සප්තයක් ගන්නවා එහෙම තිබ්බ රටක් අපි ඩොලර් මිලියනයක් නේපාලට දෙන්න හදන ආර්ථිකේ එච්චර තරපුමත් තියෙද්දි එල්සි ඕපන් කරන ඩොලර් මිලියන 3.5 9ක මේ 8.11 වෙනකොට දවසකට ඩොලර් මිලියන 82ක් ගිය දවසුත් තියෙනවා වාහන එල්සි ඕපන් කරන එච්චර තියෙද්දි කල්පනාකරන විදේශ සංචිත වැඩි වෙන ඩොලර් බිලියන 6.5 9යි 1ක් වෙනකම් ජූනි වෙනකොට ලෝකෙ වැඩිම තියෙන චීන 3500ක් විතර දෙවෙනියට ජපාන 1100ක් විතර තුන්වෙනියක් අඩුයි හතරවෙනියට ස්විස්තරලන්ත 900ක් විතර හතරවෙනියට ලංකාවේ අන්තිම රට ඉන්දියාව 690කට බැස්සා හස්තියේ විස්තරේ තිබ්බ එක මොකද කිව්වේ මොදි මොකද කියන්නේ ජන මේ අගමැතිතුමා ප්‍රසිද්ධියේ කියනවා ඒගොල්ලන්ගේ දල වශයෙන් සභානායකතුමනි අවුරුද්දකට වැඩිම මුදල් යන්නේ තෙල් ගේන්න වර්ෂයකට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 200ක් 210ක් වගේ ප්‍රමාණයක් යනවා. දෙවෙනියට යන්නේ රත්තරන් ගේන්න. ඩොලර් බිලියන 100ත් 110ක් විතර යනවා. මොදි ප්‍රසිද්ධිය කියනවා මේ අර්බුදය නිමා වෙන තෙක් රත්තරන් ගන්න එපා. විදේශ සංචාර නවත්තන්න. අපි මොනවද කරේ? අපි මොනවත් කරේ නැහැ. අපි කරේ QR කෝඩ් එක නැවත දීලා.
ඔඩර් ප්ලීස්. මේ අවසන් කතාව අවසන් වෙනතුරු කාලයේ දීර්ඝ කණ්ඩ එකඟද සභාව?
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මෝදි කතාව. මෝදි කියනවා රත්තරන් ගේන්න එපා, මේ අරුමුදි නිමා වෙනතෙක් අපේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙනවා. ඩොලර් බිලියන 720 තිබ්බ එක 690 ගානක් වගේ අඩු වෙනවා මේ මාස කිහිපෙදු. හැබැයි අපි මොකද කරන්නේ? අපි කරන්නේ තෙල් දෙන්න QR සිස්ටම් එක රීඉන්ට්‍රොඩියුස් කරපේ විතරයි. නැවත හඳුන්වා දීපු එක විතරයි අපි කරේ. වෙන මුකුත් කරේ නැහැ. වෙනම නුකුත් සීමා නැහැ. වාහනානේ සීමා කරලා නැහැ. දවසකට ඩොලර් මිලියන 50 60 70 80 කියන දවසුත් තිබ්බා. ඒ තියෙද්දිත් අපි ආර්ථික කළමනා කරගෙන ඉන්නවා. මෙහෙම තිබ්බ රටක් තමයි අපි ගත්තේ. ඉතින් ගරු සභාපතිතුමනි, මේවා කියන්නම ඕනේ. අපි දන්නවා මතර තිත වැඩසටහන යනවා. දල වශයෙන් කොහොමද මේ වෙනුවෙන් සමාජයේ තියෙන කැපවීම උනන්දුව මොකද කියලා තේරෙනවා. මේ වෙනකොට 8.11 වෙනකොට හෙරොයින් කිලෝ වලලා තියෙනවා 2260ක්. මේවා කිලෝ හෙරොයින් හාල් නෙවෙයි. අයිස් කිලෝ 2656ක්, කොකේන් 297ක්, ඊළඟට ගංජා 8427ක් කිලෝ, කුෂ් 1457ක්, කොහොමද තියෙන මත්පැති 3,324,129ක්. මේවා හාල් වුණා නම් පාර්ලිමේන්තුවට අවුරුදු 5ම කණ්ඩ දෙන්න තිබ්බා. තිලිජ් ජයවිර මහත්තයා හිටියා නම් රොටි හදලා කොච්චර ප්‍රමාණයක් කියලා ගණන් හදලා කියයි. වෙලාවට නැහැ. එච්චර මේ ජාලයක් තිබ්බේ. මේක මද්රව්‍ය ජාලයක් තිබ්බේ. මෙහෙම ජාලයක් තිබ්බේ. මේ ජාලය කොහොමද තිබ්බේ කියන එක තේරුම් ගන්න බලන් පෞගේ කාලය තුල මොකද උනේ කියන එක නීතිය ඉදිරියේ. උඹලා දන්නවා රටේ නීතිය පසිදලන ආයතනවල තියෙන උත්තරීතර ආයතනවල හිටපු ආරක්ෂක ලේකම් අද මොකද? ජනාධිපතිතුමා අස්සම් කරන දවසක එල්ලා මැරීමට නියමිතයි. හිටපු පොලිස්පති ජනාධිපතිතුමා නියම කරන දවසක එල්ලා මැරීමට නියමිතයි. හිටපු පොලිස්පති දෙක පිස්තෝලෙන් වෙඩි තියාගෙන මියයයි. හිටපු පොලිස්පති තුන අධිචෝදනා ගොනු වී ඇත. හිටපු බන්ධනාගාර ඇමති පුතා මොකද පාතාලයත් එක්ක ගනුදෙනුව කප්පම් ගන්න. අපි මේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවා කියලා. අන්තිර පාතාලෙම කප්පම් ගන්නවා. එහෙම සංස්කෘතියක් තිබ්බේ අධිකරණ ඇමතිගේ පුතා. වෙන කවුරුත් නෙවෙයි අධිකරණ ඇමතිගේ පුතා. මෙහෙම සංස්කෘතියක් තිබ්බේ මේ ගරු සභානායකතුමනි. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙච්චර කාලයක් ඇතුළට ගියේ කුඩු බීපු මිනිහා. කන් ඇන්දෙන් ෂොට් එකක් ගාපු ගමන් ඌ ඇතුලේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කන් ඇන්දෙන් ෂොට් එකක් ගහන එකත් ඇතුලේ. කන් ඇන්දෙන් ෂොට් එකක් ගන්න විකුණන එකත් ඇතුලේ. කන් ඇන්දෙන් ෂොට් එකක් ගන්න බෙදා හරින්නත් ඇතුලේ. ඒ ජාලයේ පිටරට ඉඳලා මෙහෙවන පාතාලයට සම්බන්ධ ඌත් ඇතුලේ. ඒකට සියලු රැකවරණ දීපු දේශපාලන අධිකාරියත් ඇතුලේ. එකම කූඩුවේ බූරු පැක්කයක් ගේලා දෙන්න ගහන්න කියලා දැන්. මේක තමයි ජනතාව දීපු මැන්ඩේට් එක. මේක තමයි ජනතාව බලාපොරොත්තු වෙච්ච රට. ඉතින් අපි වෙනස් කරන්න ඕනේ නැද්ද මේක? මේ ජාලය කුඩු කරන්න ඕනේ නැද්ද? ගහන්න ඕනේ. කුඩු වෙන්න ගහනවා. ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, බිමත් ඇහිඳින්න නැති වෙන්න ගහනවා. කර සභාපතිතුමනි, අවුරුදු 2029 ජනතාව විදිහට යන්නේ මේ පාතාලය කුඩුත් එක්ක ගෑවිච්ච දේශපාලන අධිකාරිය බිමට ෆ්ලැට් කරලා. ඒකේ දෙකක් නැහැ. ඒක කරනවා අපි. ජනාධිපතිතුමා කියන දයන් කියවල දයසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිතුමා කියන හැම දෙයක්ම වෙනවා කියලා. ඔව් වෙනවා. යවුලද්ද අපි කිව්වා කෘෂි කර්මාන්තය හදනවා කියලා හදනවා. අපි කිව්වා ප්‍රවාහන පෙරලියක් කරනවා කියලා කරනවා. මහාමාර්ග පෙරලියක් කරනවා කියලා කිව්වා කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනසක් කරනවා කියලා කරනවා. ඒක තමයි දැන් පටන් ගෙන තියෙන්නේ. ඉන්ටර්ප්‍රීට් කරගන්න තේරෙන්නේ මේ හැම කියපු දෙයක්ම අපි කරනවා.
ඒක පොඩ්ඩක් තේරෙන්නේ.
අපි හැම කියපු දෙයක්ම කරනවා. අපි මේ දේශපාලන සංස්කෘතිය පරිවර්තනයක් කරනවා. අපි ඒක කරනවා. ඒක කරලා තමයි ඉදිරියට යන්නේ. ඉතින් ගරු සභානායකතුමනි, මේ මැන්ඩේට් එක දීලා තියෙන අපි මේවා කරන්න. ජනතාව අපිත් එක්ක වැළඳගෙන ඉන්නවා. ජනතාව අපිත් එක්ක ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. දිනෙන් දින අපි ගමත් එක්ක යනකොට අපිට තේරෙනවා කෙසේද මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ කියලා. ඒ වෙනුවෙන් අපි වසර දෙකක අවසානයේදී ලස්සන ජීවිතයක් පෝසත් රටක් හදන ගමන ඉදිරියට යනවා. වසර දෙකයි ආණ්ඩුවට සුබයි. ඒ ගමන හැමෝටම තේරෙනවා. ඒ වෙනුවෙන් තමයි විපක්ෂය කලබලලා තියෙන්නේ. අමතර කාලය ලබා දීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙමි. මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අද දින ന്യാයපත්‍ර විෂය අංක 1 මෝටර් වාහන පනත යටතේ නියෝග අංක 1 සභාව එකඟද?
අයි.
අද දින ന്യാයපත්‍ර විෂය අංක 2 මෝටර් වාහන පනත යටතේ නියෝග අංක 2 සභාව එකඟද?
අයි.
ඒ අනුව අද දින ന്യാයපත්‍රයේ විෂය අංක 1 සහ 2 යථාපති සම්මත වූ බව ප්‍රකාශ කරමි.